ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
තවත් උණුසුම් සතියක් අවසන් වුණා ඊයේ දවසේ. ඉතින් ඒ ගෙවිගෙනන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් ප්‍රවෘත්ති පිළිබඳව තමයි දැන් අපි සූදානම් වෙන්නේ විමර්ශනය කරන්නට. සුපුරුදු විදිහටම සඳුදා SBS සිංහල වැඩසටහනේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත්ති මුසුමෙන් අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ආයුබෝවන් සුබෝදාසනක්.
ආයුබෝවන් සුබෝදාසනක් මදුර.
හොඳයි මනෝජ්, අපි ඊයේ දවසින්ම අපේ කතාබහ පටන් ගමු. මාර්තු 7 වෙනිදා ඊයේ දවසේදී ශ්‍රී ලංකාව පුරා කතෝලික දේවස්ථානවල මේ කළු ඉරිදා දිනයක් ප්‍රකාශයට පත් කළා. නිහඬ විරෝධතාවක් පැවැත්වුණා, විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව වහාම හෙළිදරව් කර ඔවුන් නීතියේ ඉදිරියට ගෙන ඒමට බල කෙරෙන නිහඬ විරෝධතාවක්. ඉතින් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව නිරන්තරයෙන්ම කතාබහ වෙන කාලයක් බවට නැවතත් පත් වෙලා තිබෙනවා. මොකද පාස්කු කොමිෂන් වාර්තාව, අවසන් වාර්තාව එළි දැක්වුණා. ඉතින් ඉන් අනතුරුව තමයි මේ ඊයේ දවසේදී පැවැත්වෙච්ච කළු ඉරිදා විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණේ. මනෝජ්, අපි මුලින්ම පැහැදිලි කරගමු මොකක්ද ඊයේ දවසේදී මේ සිද්ධ වුණේ කියලා.
අගරදගුරු පදවිය මේ කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඒකේදීලා තිබුණේ ඊයේ දවසට. මේව කරන්න හේතු වුණේ පාස්කු ප්‍රහාරයට දැන් අවුරුදු 2කට ආසන්න කාලයක් ගෙවිලා තිනවා. ඊට යුක්තිය ඉෂ්ට වීමක් හරියාකාරව සිද්ධ වෙලා නැහැ කියලා සඳහන් කරමින් තමයි මේ කළු ඉරිදාව ප්‍රකාශයට පත්ුණේ. බැංගි දවසේ ලංකාවේ දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගී වෙන ජනතාව කළු ඇඳුමින් සැරසිලා තමයි දේව මෙහෙයන්ට ආවේ. ඉන්නින් අනතුරුව දේවස්ථානවලින් පිටතට ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාරයේ විඳිතේන්ට යුක්තිය ඉල්ලලා නිහඬ විරෝධතාවක් තමයි පැවැත්වුණේ. මේක කලින් අගරදුගුරු පදවිය ලංකාවේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දීමක් සිද්ධ කරලා ඊට පස්සේ සිදුවුණු දෙයක්. ඉතින් එහිදී කාදිනල් ස්වාමීන් වහන්සේත් කාදිනල් හිමිපාණනුත් අපි දැක්කා. කටුවපිටිය දේවස්ථානයේට, මඩකල පොසියොන් දේවස්ථානයේ වගේ මේ ප්‍රහාරයට ගොදුරු වෙච්ච ස්ථානවලට ගිහිල්ලා මේ නිහඬ විරෝධතාවන් වලට සහභාගී වුණා, සහාය දැක්වුවා. ඉතින් අගරදගුරු හිමිපාණන් ඇතුළු කතෝලික පදවියත් සඳහන් කරන්නේ මේක යම් විදිහකට ඉස්සරහට වැඩ කිරීම සම්බන්ධ ඇරවන්න ගත්තු පළවෙනි උත්සාහයක් කියලා. කාදිනල් ස්වාමීන් වහන්සේ, කාදිනල් හිමිපාණන් මීට කලිනුත් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණ උන්වහන්සේ කියලා තිබුණා මේ දේශපාලන මේ පක්ෂවලට මුවා වෙලා ප්‍රහාරය යට ගහන්න, ඒවයින් ගැලවෙන්න කාටවත් ඉඩ තියන්න බෑ කියන දේ උන්වහන්සේ සඳහන් කළා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන්, ඊට අනුබල දුන්නු කණ්ඩායම් දැන් අවුරුදු 2ක් ගත වෙලත් නීති හමුවට ගේන්න බැරි වුණේ ඇයි කියන එක උන්වහන්සේ ප්‍රශ්න කරා. ඒත් එක්කම ජනාධිපති කොමිෂන් සභාව තමන්ගේ කටයුතු වල ඊයේදින අතරතුර රටේ ආරක්ෂාව බහර අදාළ ආයතන, ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකයේ රාජ්‍ය බුද්ධි සේවය, මේ වගේ ආයතන සාපරාධී මිනිස් ඝාතන පිළිබඳ පරීක්ෂණ ගැඹුරින් සිදු කළාද කියන එක සම්බන්ධයෙන් සැකයි කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒ වගේම ප්‍රහාරය ගැන දැන දැනත් ඒ වළක්වන්න කටයුතු කරේ නැත්තේ ඇයි, සහාය මහපොළොව නුහුලන අපරාධයක් බව අගරදගුරු හිමිපාණන් සඳහන් කරලා තිබුණා. පාස්කු ප්‍රහාරයේ වගකීම් දඬුවම් කිරීම ගැන වත්මන් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට බලාපොරොත්තු තිබුණත් ඒ බලාපොරොත්තු තමන්ට ලබා දුන්නත් ඒව කෙරෙහි විශ්වාසය තියන්න බෑ කියලා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළා. ඉතින් මේ සියල්ල එකතු කරලා මේ තිබුණු සැකය, විරසකය, ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම උත්සාහය සහ එය අදාළ තැනට හරියාකාරව ගමන් නොකරනවා කියන විශ්වාසය මත කොමුණක් ඊයේ දිනේ නිහඬ විරෝධතාවක් ලෙස කළු ඉරිදාව පැවැත්වුණා සංවිධානය කරලා තිබුණා වදුර.
හොඳයි, ඊයේ දවසේදී ශ්‍රී ලංකා පුරාම පැවතිච්ච ඒ කළු ඉරිදා විරෝධතා ව්‍යාපාරයේ පිළිබඳව, නැත්නම් එහි අරමුණු පිළිබඳව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් උන්වහන්සේ මෙන්න මේ ආකාරයට තමයි අරමුණු පැහැදිලි කළේ.
අද මේ විරෝධතාවය පවත්වන්නේ සාධාරණයේ ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුවකින්. මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ කවුද කියන එක දැනගන්නට තමයි මේ කොමිෂන් සභාවෙන් අපි බලාපොරොත්තු වුණේ. ඒ කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මම මේ දවස්වල ඒ වார்த்தාව කියවමින් සිටිනවා. මේ වார்த்தාවේ රෙකමදාරු කරලා තියෙන හුඟක් කරුණු ක්‍රියාත්මක කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මේකට වරදකරුවන් කරලා තියෙන අයව ඒ අයට විරුද්ධව නීතියට අනුව කටයුතු කිරීම වැදගත් වෙනවා. කොමිෂන් සභාවේ තියෙන කරුණු එකතු කරගෙන අනාගතයට මේකේ සැබෑ කතෘවරු කවුද කියන එක එළිදරව් කර ගැනීමේ තමයි අපිට තියෙන උත්සාහය. විශේෂයෙන්ම මේ බෝම්බ තියාපු අය, ඒවට මුදල් දුන්න අය, ඒවයි මොන මොන දේශපාලන බලවේග මේක පිටිපස්සේ ක්‍රියාත්මක වුණාද, ඒවට ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධද කියන එක පිළිබඳ අවංක විමර්ශනයක් කිරීම සඳහා රජය මීට වඩා කැපවීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ කියන එකයි මගේ හැඟීම.
හොඳයි, අපි ඊළඟට පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ කමිෂන් වාර්තාවේ ඊළඟ අදියර පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. මේ වන විට එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හමාරයි. ඒ සඳහා විවාදයට දින නියම කරගෙන තිබෙනවා. මනෝජ්, අපි ඒ ගැන කතා බහ කරමු.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලපු ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව ලබන 10 වෙනිදා පාර්ලිමේන්තු විවාදයට ගන්න තීරණය කරලා තියෙනවා. දැන් අද 8 වෙනිදා සඳුදා 10 වෙනිදා බදාදා දවස කථානායක මහින්දයාපා බේවර්ධන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පහුගිය 4 වෙනිදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කරපු සාකච්ඡාවේදී පාර්ලිමේන්තු සංකීර්ණ තිබුණු සාකච්ඡාවේ තමයි මේ පිළිබඳව තීරණය ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගන්න මේ රැස්වීමේදී තීරණය කරලා තියෙනවා. එහෙනම් මාර්තු 9 වෙනිදා උදේ 10ට පාර්ලිමේන්තුව ආරම්භ කරලා පස්සේ වාචික ප්‍රශ්න සඳහා කාලයක් වෙන් කරනවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු වාරයේදී කල්තබන යෝජනා ක්‍රියාත්මක කරන අතරේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කණ්ඩායම්වලට පාස්කු ඉරිදාව සම්බන්ධයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් දැක්වීම කරන්න පාර්ලිමේන්තු විවාද කරන අවස්ථාවක් තියෙනවා. දැන් ඊයේ දිනේ අපි මේක දැකපු විශේෂ සිද්ධියක් තමයි සමගි ජන බලවේගයේ නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මෙතුමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද කියලා යම් ආකාරයෙන් නම් ඉදිරිපත් කිරීමක් එක්ක ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ගොනු කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කටයුතු කරලා තිබුණා, ඔවුන් ක්‍රියාත්මක වෙලා තිබුණා. මේ සියල්ලත් එක්ක අපි ඉදිරියේ බලමු පාස්කු වාර්තාව, පාර්ලිමේන්තු විවාදය, විවාදයෙන් පසු තත්ත්ව කොයි ආකාරයෙන් මතුවේවිද කියලා.
හොඳයි, දැන් අපි පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ නිකුත්තුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අවසන් වාර්තාව පිළිබඳව දේශපාලන පිටියේ පවතින මතිමතාන්තර පිළිබඳව කතා බහ කරන බලාපොරොත්තු වෙන්නේ. මනෝජ්, මුලින්ම අපි සවන් දීලා ඉමු මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස් වෙත.
මේ වාර්තාවක් දුන්නනේ ජනාධිපති කොමිෂමක් පත් කළා. මම දැක්ක සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා, මේක අපේ පිටින් දාලා. හැබැයි දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා. අපි නෙමෙයි බලේ හිටියේ, මම නෙමෙයි ජනාධිපති, ඒ වගේම අපේ ආණ්ඩුවක් තිබුණේ නැහැ. මේ අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදා තමයි මට මේ කොමිෂම වාර්තාව බාර දුන්නේ. 2019 සැතැම්බර් 21 වෙනිදා ජනාධිපති නියෝගයක් අනුව පත් කරපු කොමිෂන් සභාව ජනාධිපතිතුමා තමයි පත් කරේ. පැහැදිලිවම කොමිෂන් සභාව විවිධ අවස්ථාවන්හිදී කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා. මේක අවසානයේදී කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි. ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය. 2019 අප්‍රේල් 21 වෙනිදින සිදුවීම් සඳහා ප්‍රධාන දායක සාධකයක් විය. මෙම ඛේද වාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වග කිය යුතුය. රජය. දැන් මේ රජයේම හිටපු අය දැන් ඇවිල්ලා කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ.
ඔව් මනෝජ්, අපි කැමති පක්ෂ විපක්ෂවල මේ වන විට මේ පාස්කු වාර්තා පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලන පිටියෙන් ඇසෙන කතා පිළිබඳවත් සැකවින් දැනගන්නට.
ඔබතුර, අපි දැක්කා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවතත් දේශපාලන පක්ෂ තමන්ගේ මතවාද අදහස් ඉදිරිපත් කරන බවක්. දැන් මේ කාලේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජය ක්‍රියාත්මකුණු යහපාලන ආණ්ඩුව තිබුණු කාල සීමාවක්. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකතුමා අපි දැක්කා මේ පිළිබඳ වගකීම දරපු එවනකම් පාලනය කරපු ආණ්ඩු පක්ෂයෙන් නියෝජනය කරන සමාජික විදියට ඒ ප්‍රහාරය වක්කීම බාර ගන්න සූදානම් කියලා එතුමා සරහන් කරලා තිබුණා. ඒකෙක් එක්සත් ජාතික පක්ෂයත් ඒ පිළිබඳව විවිධ අදහස් පළ කරලා තිබුණා. කොමිෂන් සභා වාර්තාව සම්පූර්ණ නම් කෙසේ හෝ කටයුතු කරලා අවශ්‍ය කණ්ඩායම්වට ගැනීම සිදු කළ යුතුයි කියලා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වුණු ආකාරය පිළිබඳව අවස්ථා දෙකකදී මේ කොමිෂම පත් කරේ සිරිසේන ජනාධිපතිතුමා අවස්ථා දෙකකදී මේ කොමිෂනේ කාලය දීර්ඝ කළා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවස්ථා තුනකදී මේ කාලය දීර්ඝ කළා. ඊට පස්සේ එහෙමනම් මේ මක්ද කියන ආයි ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ආණ්ඩුව කියන්නේ මේක අපේ පාලේ අපේ කාලේ පත් කරපු කොමිසමක් නෙමෙයි, පහුගිය ආණ්ඩුව කාලේ ක්‍රියාත්මක වුණු කොමිසමක්. දැන් කොමිසම නිර්දේශ ලබා දීලා තියෙනවා නේද? නිර්දේශ වලට එකඟ වන්න අවශ්‍යයිනි කියන කාරණේ ආණ්ඩුව මතු කරමින් ඉන්නවා. ඉතින් එහෙම බැලුවට පස්සේ ආණ්ඩුව මේක පක්ෂ මතයකුත් විරුද්ධව විපක්ෂයේ සියලු පක්ෂ බොහෝ විට අදහස් දක්වන බවකුත් තමයි බැලු බැල්මට පේන්න තියෙන්නේ.
හොඳයි, අපි යොමු වෙනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේගුණවර්ධන මහතා මේ පාස්කු කොමිෂන් වාර්තා පිළිබඳව දැක්වූ අදහස් වෙත දැන්.
කළු පොඩි ඔසවලා යම් විරෝධතාවයක් ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඉගෙන විරුද්ධත්වයක් නැහැ. නමුත් ඒ සොයා බැලීමේදී එම කොමිසමේ යුතුකම ඉෂ්ට වුණාද කියන එක සොයා බැලීමත් වැදගත්. එසේ ඉෂ්ට වෙලා නැත්නම් කළ යුතු ප්‍රධාන කාරණය තමයි මේ ජාත්‍යන්තර පහර දීමක් නිසා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වුවේ මේ ආකාරයෙන්.
ප්‍රහාරයේ එක පැත්තකින් වග කියන්න ඕනා සහරාන් හෂීම් ප්‍රමුඛ බෝම්බේ පුපුරව ගත්ත කට්ටිය. ඊළඟට වග කියන්න ඕනා තොරතුරු ලැබිලා තියෙද්දි ප්‍රහාරය වළක්වා ගන්න උත්සාහ නොකරපු අය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ඒ ආණ්ඩුවේ කට්ටිය, ඒකයි තව කොමිසම් 1000ක් දැම්මත් ඒ කට්ටිය තමයි මේකේ වරදකාරය. හැබැයි ඊට වඩා දෙයක් තියෙනවා. මොකක්ද? මෙවැනි ප්‍රහාරයක් අනාගතයේ වළක්වා ගන්න නම් මේ ප්‍රහාරය පිටිපැසිදී කවුද කියන කෙනෙක් ඉදරව කරගන්න ඕන. වැඩේ ඉවරයි කියලා අත පිහදා ගත්තොත් එහෙම අනාගතයේ එන ප්‍රහාරයක් වළක්වා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි ජනතාව ඉල්ලන්නේ. ඒක තමයි කාර්යතුමාතුළු මෙරටේ කතෝලික ප්‍රජාව ඉල්ලන්නේ.
මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අවසන් වාර්තාවෙන් විශේෂයෙන්ම ඇඟිල්ල දික්වෙන තවත් ජනතා ව්‍යාපාරයක් නැත්නම් ජාතික සංවිධානයක් තමයි බොදු බල සේනා සංවිධානය. ඉතින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මේ වාර්තා පිළිබඳව සහ මේ සිද්ධාමය පිළිබඳව මෙන්න මේ ආකාරයට මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
1915 සුදු ආණ්ඩුවට ඕන වුණා සිංහල නායකයන් මර්ධනය කරන්න. මොකද්ද කළේ? වෙළඳාමට ආපු මහනුවර මුල් කරගෙන හිටපු ගම්පොළ ජීවත් වෙච්ච මුස්ලිම් කණ්ඩායමක් එකතු වෙලා එදා වල්ලාහගොඩ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කළා. මේකට විරුද්ධව සිංහල නායකයෙකු එකතුනාට පස්සේ සුදු ආණ්ඩුව සිංහල නායකයන්ට වෙඩි තියලා මරා දැම්මා. ඒ වගේ තමයි මේ වතාවෙත් දැන් මුම්ම අපිට ගහලා මුම්ම බෝම්බ තියලා මේ කරන විනාශේ පෙන්වල දීපු අපිට ඇඟිලි දික් කළා තියෙනවා. ඉතින් 1915 වෙච්ච දේම තමයි මේ ආපහු වෙන්නේ. හැබැයි එකක් මතක් කරන්න ඕන, මේ වතාවේ නම් පුතෝ අපිත් ලේසියෙන් අතාරින්නේ නැහැ. ඉස්ලාම් මන්තවාදී අතුගා දාලා තමයි මේ පාරණම් අපි පස්ස බලන්නේ.
හොඳයි, අපි ඊළඟ අවධානය යොමු වන්නේ ලංකාවේ මේ වන විට තවත් කතාබහට ලක් වෙලා තිබෙන ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙතයි. තමයි මේ COVID-19 ආසාදිත මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් රජය අවසර ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් මනෝජ් ඉරණතිව් දූපතේ භූමදානය කරන්නට අවසර දුන්නා කියලා රජය ප්‍රකාශ කළා. ඊට පෙරාතුව මා දැනගන්නට කැමති මේ කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමේදී රජය විසින් නිකුත් කරපු මාර්ගෝපදේශ මාලාව පිළිබඳව.
ඔව්, මේ COVID-19 වෛරසය හැදිලා මියන පුද්ගලයන්ගේ මලසිරුරු ඔබත් කිව්වා ඉරණතිව් දූපතේ භූමදාන කිරීමට රැගෙන යද්දි අනුගමනය කරන්න ඕන විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණ ලාල්වරයා තමයි මේ මාර්ගෝපදේශ නිකුත් කළේ. පාර්ශ්ව 16ක් මේ පිළිබඳව පිටපත් යොමු කරලා තිබුණා. එහෙම සඳහන් කරද්දී කිසියම් පුද්ගලෙක් කොවිඩ් වෛරසය ආසාදනය වෙලා මිය ගියායින් පස්සේ මරණේ භූමදාන කරන්න අවශ්‍ය නම් ඔහුගේ ඥාතීන් නොපමාවේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න ඕන. මියගිය පුද්ගලයාගේ දේහය හඳුනා ගන්න පුද්ගලයන් දෙදෙනෙකුට ඉරණතිව් බලා යන්න අවස්ථාව හිමි වෙනවා. ඒක පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට යටත්වයි සිද්ධ වෙන්නේ. ඒ අනුව හැම දවසකම උදේ 5:30ට ඉරණතිව් දූපත බලා කොවිඩ් ආසාදිත මියල පුද්ගලයන්ගේ දේහයන් රැගෙන යනවා. ඒ වගේම මලසිරුරු භූමදාන කරද්දී දේහය පෙට්ටියේ තැන්පත් කරද්දී ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන් තහනම් කියලා සඳහන් කරලා තියෙනවා. දේහය පෙට්ටියේ තැන්පත් කරන්න ඕනේ. ඊට පස්සේ කිසිදු හේතුවක් නිසා ඒ විවෘත කිරීමට අවසර ලැබෙන්නේ නැහැ කියන කාරණේ සඳහන් කරලා තිබෙනවා. මෙවැනි මාර්ගෝපදේශ මාලාවක් තමයි COVID-19 මෘතදේහ භූමදානය කරනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න මාර්ගෝපදේශ විදිහට නිකුත් කරලා තියෙන්නේ.
ඔව් මනෝජ, මේ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් රජය තෝරාගත්ත අයයි කිව්වේ ඉරණතිව් දූපත. නමුත් මේ සම්බන්ධයෙන් ගැටලු පැන නැගුණා. ඒ ප්‍රදේශවාසීන්, ඒ ජනතා සංවිධාන මේ සඳහා දැඩි හඬක් නැත්නම් විරෝධතාවක් එක් කරන්නට සමත් වුණා පසුගිය සතිය තුළ. මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තත්ත්වය මොකක්ද?
ඔව් ඉරණතිව් වැසියන් මේ තීරණයත් එක්ක ටිකක් කලබලයට පත් වෙලා තියෙන බවක් පේන්න තිබුණා. මෘතදේහ බොහොම සඳහා කියලා විශ්වාස කරන යම් ආකාරයේ සකස් කරලා තිබුණු වලවල් කිහිපයක් ඔවුන් වසා දාන්න තීරණය කරා. ඔවුන් වසා දැම්මා. ඔවුන් විරෝධතාවයේ නිරත වුණා. පිරිස් ටිකක් කලබලකාරී ලෙස හැසිරෙනවත් අපි දැක්කා. හැබැයි ඩග්ලස් දේවානන්ද ධීවර කටයුතු අමාත්‍යතුමත් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. මේ භූමිය තෝරා ගැනීම පිළිබඳව විතරක් ප්‍රසාදයක් නැති බව තමයි ඔවුන් සඳහන් කළේ. ඉදිරියේදී යම් ආයෝජන කටයුතු සඳහා මේ ප්‍රදේශය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන හිමුරුතුන්ගේ ආදායම අහිමි වෙන්න පුළුවන්. ඒ රටේ ජනතාව අතර මේ දූපතේ ජනතාව අතර සංවේදී ප්‍රශ්නයක් නිසා ආගම් විදිහට කාණ්ඩ විදිහට මතභේදයක් ඇති නොවෙන්න කටයුතු දෙමේ අවශ්‍යතාවය පිළිබඳවත් දක්වලා තිබුණා. ඒ අනුව විරෝධතා පැවැත්වුණා. දැනට ඒ තීරණය වෙනස් බවක් හෝ වෙනස් කළ බවක් අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෑ මදුර.
අපි කොවිඩ් 19 ආසාදිත මුතදේහ වලින් ඉන්න අනතුරුව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් 19 වැක්සීන් එක නැත්නම් කොවිඩ් 19 එන්නත ශ්‍රී ලංකාවට ලැබීම සහ එය බෙදා හැරීම සම්බන්ධයෙන් තිබෙන අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් මනෝජ් මේ වන විට මොන පුද්ගල කාණ්ඩ වෙතද මේ කොවිඩ් 19 එන්නත ලබා දීලා තියෙන්නේ සහ ඊළඟ පියවරේදී කුමන ආකාරයේ පුද්ගල කාණ්ඩ වෙතද එය ලබා දීමට සැලසුම් කරලා තියෙන්නේ?
ඊයේ දිනේ උදෑසන කාලේ කොවැක්ස් පහසුකම් යටතේ එන්නත් 1,64,000ක් අපිට හම්බ වුණා. පළවෙනි එන්නත් 1,05,000 ලංකාවේ අවුරුදු 30-64 අතර වයස් කාණ්ඩය ප්‍රමුඛ කරගෙන කොළඹ සහ උතුර ගම්පහ කියන බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන මේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. දෙවෙනි එන්නත් 1,05,000 ලැබුණාට පස්සේ ඒක 30-60 කියන සීමාවෙන් පිටට ගිහිල්ලා ඒකට වැඩි අයටත් මේ එන්නත් ලබා දීමේ වැඩ කටයුත්ත සිද්ධ කරමින් පැවතුණා. එයත් කොළඹ දිස්ත්‍රික්කයට සහ ගම්පහ දිස්ත්‍රික්කයට වැඩි ප්‍රමුඛතාවක් ලබා දීලා තිබුණා. ඉදිරියේදී නැවතත් එන්නත් ලැබුණට පස්සේ ඒ එන්නත් ඔග සංචාරක කර්මාන්තයේ නිරත සහ ශාලාව කරන අය වෙනුවෙන් ටිකක් වැඩි ප්‍රවණතාවක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා සඳහන් කරලා තිබුණා. අපි දන්නවා විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ලැබෙනවා. නමුත් මේ ඉල්ලුමට අනුව සැපයුම සීමිතයි. ඖෂධ නිෂ්පාදනය සීමිත නිසා සහය වගේම පුද්ගල කණ්ඩායම් අතර හරි ක්‍රමවේදයක් සකස් කරලා ඒ කණ්ඩායම් වලට එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ කරන මොහොතේදී මම කලින් සඳහන් කළා වගේ සිද්ධ කරනවා කියන අදහස තමයි දැනට සෞඛ්‍යංශයේ ඉන්නේ.
ඔව් මනෝජ, ලංකාවට මේ වන විට ලැබිලා තිබෙන කොවිඩ් එන්නත් වර්ග ඒ වගේම ඉදිරියේදී ලැබීමට නියමිත කොවිඩ් එන්නත් වර්ග පිළිබඳව අපි කෙටි සටහනක් තබමු.
මදුර තව විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ. ඒක තමයි මේ රුසියාවේ නිෂ්පාදනය කරපු ස්පුට්නික් එන්නත සහ චීනයේ නිෂ්පාදනය කරපු සයිනෝෆාම් එන්නත ලංකාවේ ලියාපදිංචිය සඳහා අවධානය යොමු කරනවා කියලා දැනගන්න ලැබුණා. කොමුණත් රුසියාවේ නිෂ්පාදනය කරපු ස්පුට්නික් එන්නත ලංකාවේ හදිසි භාවිතය සඳහා මම නැත්තම් පාවිච්චි කරන්න ඖෂධ නියාමන අධිකාරිය අනුමැති ලැබලා තියෙනවා. අනු ඉදිරියේදී දැනට අපි පාවිච්චි කරන ඇස්ට්‍රාසෙනික එන්නතට අමතරව ස්පුට්නික් එන්නත රුසියාවේ ඉඳලා ගෙන්වලා ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්ති කරන වැඩපිළිවෙලට එම එන්නතත් එන්නත් කරන වැඩ කටයුතු ආරම්භ කරයි කියලා අපි විශ්වාස කරනවා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන් විදුලියගෙන එන සතියේ ශ්‍රී ලංකාවේ පුවත්තිම සමත් සමග ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්දණය කරලාගෙන එන මිනිත්තු කිහිපය අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උතටියාවල. මනෝජ්, ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව හෙට දවසේදී නිකුත් කිරීමට උත්සාහයක් පවතිනවා කියලා මේ වන විට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුතුම තොරතුරු අපි කැමති දැනගන්නට.
මේ වෙනකොට ජිනීවා සැසිය ආරම්භ වෙලා තියෙනවා. අපිත් මේ වැඩසටහනේ කරපු විදිහට විදියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පවට රේව ගොඩනගල තිබුණු චෝදනා විදේශ කමිටුවරයා ප්‍රතිචාර දැක්වුවා. ඊට පස්සේ සෙසුරම් අවස්ථාවලදී පිළිබඳව අදහස් දැක්වීම කරලා තිබුණා. ඊට පස්සේ ඔබත් සඳහන් කරපු විදිහට හෙට දවසේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රටවල් කිහිපයක් ඉදිරිපත් කරලා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න නියමිත වෙලා තියෙනවා. එහිදී ගන්නා ස්ථාවරයන් මොනවද, ලංකාවට පක්ෂව රටවල් කොයි විදිහටද කටයුතු කරන්න කියලා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. රටවල් කිහිපයක්ම දැනට ලංකාවට පක්ෂව කටයුතු කරන තිබුණා. ගිය සතිය අපි සඳහන් කරා ඒ රටවල් මොනවද කියන එක. විශේෂයෙන්ම ඉන්දියාව සහ ජපානයේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු බවකුත් අපි කිව්වා. කොමනත් එයාගේ ලංකාවේදී තානාපතිවරු කිහිප දෙනෙක් හදිසියේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා විදේශ කටයුතු ඇමතිතුමාව හම්බ වෙලා තියෙනවා. බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව සහ ජපානය දැන් මේ වගේ අවස්ථාවක ඔවුන්ගේ මේ හමුවීම ඔවුන් ආර්ථික මේ වශයෙන් ගොඩනගා ගන්න සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කරා කියලා කියනවා. ඒත් එක්කම මේ කොවිඩ් වසංගතය ඇතුලේ ලංකාව මේ පවතින තත්ත්වයෙන් මිදිරා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න මේ රටවල් වලින් සහයෝගය ලබා ගැනීම පිළිබඳවත් මේ හමුවේදී මේ පාර්ශ්වයන් අතර අවධානය යොමු වුණා කියලා වාර්තා වෙනවා. නමුත් ඒ සියල්ලට වඩා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේ රාජතාන්ත්‍රික හමුවීම් සිදුවනවා නම් එය සමහර විට මේ ගිනිවවලදී ලංකාවට විරුද්ධව ගොඩනගෙන මතවාදයට එරෙහිව ලංකාව යම් ආකාරයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කොහොම වුණත් රටවල් කිහිපයක් දැනට ලංකාව සම්බන්ධයෙන් සුබවාදී ස්ථාවරයක ඉන්නවා. අපි බලමු ඡන්ද විමසීමකට යන අවස්ථාවක ඒක කොයි ආකාරයෙන්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා.
අපේ ඊළඟ අවධානය යොමු වන්නේ පාටලි චම්පික රණවක මහතාට මේ වන විට එල්ල වී තිබෙන ඒ චෝදනා සහ අධිකරණයේ ක්‍රියාත්මක වන නඩු විභාගය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රිය අනතුරක් සිද්ධ කිරීම පිළිබඳව ඒ පවත්වන නඩු විභාගයේ අලුත්ම තත්ත්වය පිළිබඳවයි දැන් අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ. මනෝජ්,
මේ නඩුවේ අභිචෝදනා පත්‍ර අධිකරණයේ විනිසුරු නාමල් බණ්ඩාරාලල්ලේ හමුවේ නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරනවා කියලා විත්තිය වෙනුවෙන් පෙනී හිටපු ඉෂාන් ගම්ප්‍රගේ නීතිඥතුමා අධිකරණයට දැනුම් දුන්නා. එතුමා පාටලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී හිටියේ. මේ වෙලාවේ මේ සාක්ෂි දෙන්න අධිකරණයට පැමිණ සිටි පිරිස අතර මේ සංදීප් සම්පත් කියන තරුණයා, මේ රියනතුර සිද්ධ වෙලා ආබාධිතත්වයේ ඉන්න ඔහු රෝද පුටුවකින් අධිකරණයට ඇවිල්ලා ඉන්නවා අපි දැක්කා. ඒත් එක්කම මේ නඩුව කැඳවපු අවස්ථාවේ පාටි චම්පික රණවක හිටපු ඇමතිවරයාත් අධිකරණයේ පෙනී හිටියා. ඔහුට රෙහිවාදී චෝදනා පත්‍ර අධිකරණයේදී කියවලා දුන්නා. මේ අවස්ථාවේ චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී හිටපු අනුජ ප්‍රේමරත්න මහතාත්, නීතිඥ ඉෂාන් ගම්පලගේ මහතාත් කරුණු ඉදිරිපත් කරලා මේ නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විදිහට කටයුතු කරන අනුජ ප්‍රේමරත්න නීතිඥවරයා කිව්වේ ඉදිරි දිනකදී මේ විරෝධතාව ඉදිරිපත් කරන නිසා නඩුව කල් තබන්න කියලා. කොමුනා පැමිණිල වෙනුවෙන් පෙනී හිටපු නියෝජිත සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් කිව්වේ විත්තිකරුට එරෙහිවාදී චෝදනා පත්‍ර බාර දීලා තියෙන්නේ පහුගිය දිනේ, ඒ නිසා මූලික විරෝධතාව ඉදිරිපත් කරන දවස වේලාවේ පහු වෙලා තියෙන්නේ කියලා. කොමුනාත් අධිකරණයට මේ නඩුවේ සාක්ෂිකරුවන් ආපු වෙලාවේ විත්තිවාචකයේ විමසා බැලීමෙන් පස්සේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම ආරම්භ කරන්න කියලා නියෝජිත සොලිසිටර් ජෙනරාල් ලොරේ අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඉතින් කොහොමුණත් ඉදිරි නඩුවාරයේදී එහෙම නැත්නම් මේ කොහොමුණත් මේ දෙපාර්ශ්වයේ කරුණු සලකලා බලලා මූලික විරෝධතාව පිළිබඳව කරුණු ලබන අප්‍රේල් 27 වෙනිදා ඉදිරිපත් කරන්න කියලා නියෝග කළා. ඒත් එක්කම අනතුරට පත් වුණු ජීප් රථයක් එදාට අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලුවා. මේ පිරිස්වලටත් අවශ්‍ය මොහොතකදී අධිකරණයට පැමිණෙන්න කියන ඉල්ලීම සිද්ධ කළා. ඒ අනුව අප්‍රේල් 27 වෙනිදා මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසා බැලීමක් සිද්ධ කරાવી.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තය නැත්නම් බටහිර ජැටිය විදේශ ආයෝජකයන්ට පවරා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවගත තීරණය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ වන විට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුකැල්ල මහතා මෙන්න මේ ආකාරයෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය බටහිර බහුල ප්‍රාන්තය WCT බෙස්ට් කන්ටේනර් ටර්මිනල් සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් කිරීම සම්බන්ධව මෙහෙයුම් පවරා දීමේ ගිවිසුම් සහ යෝජනා ඉන්දියා කොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයන් නම් කරන ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඉන්දියා විසින් අදානි ports and special economic zone limited කියන සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා. ජපානයේ තාම ඉදිරිපත් වෙලා නැහැ. ඒ කෙසේ වෙතත් මේම හවුල් ව්‍යාපාරයක් හැටියට ඉදිරියට ගෙනියන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා.
මනෝජ්, දැන් නැගෙනහිර ජැටිය නැත්නම් නැගෙනහිර පර්යන්තයේ අර්බුදය විසඳුනාට පස්සේ බටහිර පර්යන්තය පිළිබඳව මේ වගේ ස්ථාවරයක් දැරීමට රජය තීරණය කළේ ඇයි, විශේෂම මේ සඳහා හේතු වන කාරණා සහ ඉන්දියාව පැත්තෙන් තවත් වෙනස් කතාවකුත් ඇහෙනවා මේ සම්බන්ධයෙන්, අපි කැමති මේ සියලු කාරණා පිළිබඳව අවසාන වශයෙන් දැනගන්නට.
ඔව්, දැන් කොළඹ වරාය බටහිර පර්යන්තය ඉන්දිය සහ ජපාන් රජය නම් කරන පාර්ශ්වයන් එක්ක ශ්‍රී ලංකා වරාය අධිකාරිය එකතු වෙලා ප්‍රදනය කරන්නත් ඒ සම්බන්ධයෙන් යෝජනීම් සඳහා අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරලා සම්මුති කමිටුවක් ඒවගේ ව්‍යාපෘති කමිටුවක් පත් කරන්නත් අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වුණා කියලා වාර්තා වුණා. ඒ සාකච්ඡා අනුව සම්මුති කමිටුව අනුමත කරලා ඉදි කරලා මෙහෙයුම් කරලා පවරා දීමේ කිවිසුම, ඒ වගේම මේ යෝජනාවලිය ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයයි ජපන් තානාපති කාර්යාලයයි වෙත යොමු කරලා ආයෝජකයන් නම් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. අදානි සමාගම ඉදිරිපත් කරපු යෝජනාවට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය අනුමැතිය ලැබිලා තියෙනවා. ජපන් රජය කිසිම ආයෝජකයෙක් නම් කරලා නැහැ. ඒ හින්දා මේ ගිවිසුම් කාලය අවුරුදු 35ක් කියන මේ කර්ණාටක එළිය රඹු කළ ඇමතිවරයා කැබිනට් පීම දැනුම් දී මේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා. ඒ අනුව අදානි පෝට් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගමේ දේශීය නියෝජිතයා විදිහට ජෝන් කීල් හෝල්ඩින් සමාගම නම් කරලා තියෙනවා කියලත් වාර්තා වුණා. මේ වාර්තා අතරේ අර ඔබක් කිව්වාගේ පසුව අපිට දැනගන්න ලැබුණා මේ කොළඹ වරායේ බටහිර පර්යේෂණ සංවර්ධනය කරන්න ඉන්දියාවේ අදානි සමාගමේ යෝජනාවට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය අනුමැතිය හිමි වුණා කියලා ලංකාවේ ආණ්ඩුව නිකුත් කරපු නිවේදනය නිවැරදි නෑ. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකෙක් මේ ගැන ඉන්දිය මාධ්‍යවලට කියලා තියෙනවා. බටහිර පර්යේෂණ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ගනුදෙනුව ශ්‍රී ලංකා ආණ්ඩුවයි අදාළ ආයෝජකයයි අතර සිදුවන ඍජු ගනුදෙනුවක් කියලා උන් සඳහන් කරලා තිබුණා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.